බුදුදහම ඇති වී තිබෙන කාරණා සැලකිල්ලට ගැනීමේදී අප විසින් අරමුණු හේතු වන්නේ සසර දුක නිවා කිරීමට වඩා එදිනදා ජීවිතයේ දුකට හරවා ගැනීම වළක්වා ගන්න උදා කිරීම නොවේද? මෙහෙම එදිනදා ජීවිතයේ දුක නැති කරගන්න විදි තියෙනවා. දැන් අපි කිව්වා මෙහෙම කන නැත්තම් මාළු අල්ලලත් අපේ කන නැති දුක නැති කරගන්න පුළුවන්. දැන් අපිට තියෙන කන කෑම බීම නැත්තම් පහසුකම් නැත්තම් කුකුල් පාම් එකක් ඇති කරලා එදා ඉදිරියදා තමන්ගේ තියෙන ජීවන ගැටලු ටිකට උත්තරයක් හොයාගන්න පුළුවන්. ඒකෙත් ඒ ජීවන ගැටලු වල තියෙන ප්‍රශ්න විසඳෙනවා වඩා. එතකොට මේ අප විසින් අරමුණු හේතු වන්නේ සසඳන නිමා කිරීමට වඩා ඉදිරියදා ජීවිත දුකට හරවා ගැනීම වළක්වා ගන්න උදව් කිරීම නේද? ඉදිරියදා ජීවිත දුකට හරවා ගැනීම වළක්වන්න වැඩ කරොත් ඒක හොඳයි. එදාට විතර මොකද විතරක්ද? එදාට විතරක් තමයි. එතකොට ඒක අපි මිනිස්සු වශයෙන් එදිනදා දුක නැතුව ජීවත් වෙන්න ඕන. හැබැයි ඒ දුක නැතුව ජීවත් වීමට හරි දැක්මක් තියෙනවා. දැන් උදාහරණයක් වශයෙන් ලංකාවේ කර්මඵල විශ්වාසය ඒ දහම දැක්ම ඇතුව ඉගෙනගත්ත කෙනෙක් එයා නස්තික බෝම්බයක් උත්පාදනය කරන්න යන්න තියෙන සම්භාවිතාව වැඩි. ඇයි එයාට දැක්මක් තියෙනවා මම මේක කරා මට මේක මේ ප්‍රතිඵලය ගන්න වෙනවා. එතකොට එයාගේ දිනදා එයාට එක හැදුවොත් එයාට මුළු ජීවිත කාලෙටම ජීවත් වෙන්න ඕන නෝ තෑගි හම්බ වෙන්නත් පුළුවන්. එදිනදා ජීවිත උපරිම සාර්ථකයි. නමුත් ඒ සාර්ථක වීම බොහෝ අයට විපත්තියක්. ඒ විපත්තිය දෙන්නේ දැක්මකින්. ඒක දැක්ම තියෙනවනේ ගොඩක් කර්ම කර්මඵල විශ්වාසය අපේ රටවල. ඒ නිසා ඒගොල්ලෝගේ ජීවන ක්‍රමය එදිනදා සතුටින් ගෙවනකොට බොහෝ දුරට පරිස්සම් වෙනවා. මොකටද? කිසි කෙනෙක්ට හානියක් නොකර ඒ සතුට ගත කරන්නේ. එදැයි බුදුහාමුදුර අපිට දීපු දර්ශනය. ඒ වගේම දර්ශනයක් ඇති මිනිස්සෙක් යමක් කරන්න ගියොත් එයාට එදා සතුට බලලා මොකද වෙන්නේ? එයා අතීත බොහෝ විපතක් වෙන්න පුළුවන්. ඒ විපතේ වන්දිය එයාට ගෙවන්නේ වෙනවා. ඒක වෙනවා. එතකොට එදා අද සාර්ථකයි. සාර්ථක වුණාට සංසාරය ගැන දැක්මක් නැති නිසා යථාර්ථය පිළිබඳව දැක්මක් නැති නිසා ඒ සාර්ථක වීම බොහෝ අසාර්ථක වීමට හේතුවක් වෙනවා. ඒව සාර්ථකත්වයකට වඩා වටිනවා යම් දැක්මක් ඇතුව එදිනෙදා බොහොම සතුටින් ඉන්න ගමන් මොකද සංසාර ගමන නිමා කරන්න කටයුතු කරගන්න. ඒකට දැක්මක් ඕනේ. ඒක සංසාර ගැන හිතන්න ඕනේ. සංසාරය ගැන හිතමින් තමයි සතුට වැඩි කරගන්න ඕනේ. එතකොට සංසාරේ නිදහස් වීමට එදා ගත කරන ජීවිතය උදව් වෙනවා. ඒක සතුටින් කරන නිසා සතුටත් එදා දවස ඉතුරු වෙනවා. මගේ තේරෙන්නේ සංසාරය ගැන ඇඟීමක් නැති මිනිස්සෙක්ට නොකල හැකි දෙයක් නෑ. මිත්‍යා දෘෂ්ටිකයට නොකල හැකි පාපයක් තමන්ගේ සතුට වෙනවා අම්මම් මරන්න පුළුවන් ඒ දවස්. පුනර්භවයේ පිළිබඳව සලකන විට හේතු හේතුව කර්මහද්ද නැතොත් පූර්ව જાතියක්ද? පුනර්භවයට ප්‍රධාන හේතුව කර්මයම නෙවෙයි. පුනර්භවයට හේතු ගොඩක් තියෙනවා. එකක් තමයි අන්ධකාරයට ආලෝකය අරගෙන ඉන්න වැඩක් කරගන්න තියෙන. ප්‍රධානම එක තමයි අන්ධකාරය, අවිද්‍යාව. ඊළාට අවිද්‍යාව තුළ ජනිත කරගන්න කර්ම ශක්තිය. දර හේතු දෙකයි. ඊළාට කර්ම ශක්තිය ජනිත කරගන්නේ තණ්හාව නිසා. මොකක් නිසාද? අරමුණේ ඇලෙන්නේ, ගැටෙන්නේ, ප්‍රතික්ෂේප වෙන්නේ තණ්හාව. තණ්හාය දාසෙලා තියෙන්නේ. එතකොට පුනර්භවයකට උප්පත්තිය සලකන ප්‍රධාන කාරණා තුනක් බලනවා. එකක් අවිද්‍යාව, දෙක තණ්හාව, අනිත් එක කර්ම ශක්තිය. ওই තුනම මුල් වීමෙන් තමයි පුනර්භවයට බැරි වෙලාවත් කර්ම ශක්තිය විතරයි නම් පුනර්භවයට මුල් වෙන්නේ. උපත්ති නතර කරන්න බෑ. එහෙනම් මර නම් මියදී මා ජායති. ඉපදින මරණ සංසාරයෙන් නිදහස් වෙන්න කර්මය තියෙද්දි අවිද්‍යාවයි තණ්හාවයි දෙක නැති කරොත් කර්ම ශක්තිය නිකම්ම බිඳ වැටෙනවා. ඒ කියන්නේ මේ කෝට තුනක් තියෙනවා. එක කෝටක් කඩනොත් තුනම ඒ වගේ. කෙනෙකුගේ ජීවිතය තුළ අතුල අවිද්‍යාව දුරු කර ගැනීම සඳහා අපි විසින් ගත යුතු ක්‍රියාමාර්ගය කුමක්ද? 100න් දර්ශනයක් ඇතුව ඒ දර්ශනය තුළ 100න් ජීවත් වෙනවා. දර්ශනයක් ඇතුව ඒ දර්ශනය තුළ සියෙන් ජීවත් වෙනවා.
එක්සැම්පල් එක
දැන් අපි දැන් මම ඉස්සෙල්ලා කිව්වේ දර්ශනයන්නේ මේ ලෝකයේ හිත විසින් නිර්මාණය කරන දෙයක් සත්‍ය වශයෙන්ම පවතිනවායි කියලා දැනෙන අවිද්‍යාව නිසා කියලා. ඒක තමයි දර්ශනය. ඒ දර්ශනය ඒක සම්මාදිට්ඨිය මුල් කරගෙන ඒක අඳුරගන්න, ඒක ප්‍රත්‍යක්ෂ කරගන්න සිහිය දිනු කරනවා. දර්ශනයක් නැතුව සිහිය දිනු කරවත් වෙන්නේ මොකක්ද දන්නවද? දැන් අපි දන්නවා කම්බියක් ඇද්දොතින් කඳු දෙකක් අතර රිටක් අරගෙන යන මිනිස්සු ඉන්නවා. ඒ රිට අරගෙන යන වෙලාවට අවසිහිය යන්නේ නැහැ. එතන සිහිය තියෙනවා. එතන දර්ශනයක් නැති නිසා සංසාරෙ නිදාසෙන්නේ. ඒ නිසා දර්ශනයක් තුල සිහියෙන් හිටියොත් තමයි මොකක් වෙන්නේද? කෙනෙකුගේ ජීවිතය තුල අවිද්‍යාව දුර වෙලා යන්නේ. ඒ දර්ශනය පරගෝසප්‍රත්‍යයෙන් ලැබෙන්න ඕන. ඒ නිසා තමයි බුදුරෝ කියන්නේ දහම Tamanට බාහිරින් ලැබෙන උපකාරයක් කියලා. ඔය ප්‍රශ්නය එක පැත්තකින් මට අදාළ නෑ. එක පැත්තකින් ලෝකයට අනුකම්පාවෙන් මම ඔකට උත්තර දීලා තියෙනවා. ඒ ප්‍රශ්නේ මට අදාළ නැත්තේ ඒ ප්‍රශ්නය මහත්මා මුල් කරගෙන ගොඩනැගෙන ප්‍රශ්නයක් නෙවෙයි. ඒක බාහිර වස්තුවක් සම්බන්ධ ප්‍රශ්නයක්. මේ අපි දේශනා කරන ධර්මයට ෆවුන්ඩේෂන් එකක් තියෙනවා. ඒ ෆවුන්ඩේෂන් එක ඉදන් විතර අපි උත්තර දෙන්නේ. ඒක ආයෙ උත්තර දෙන්න ගියොත් පැහැලි වෙනකන් කතා කර කර ඉන්න විතරයි පුළුවන්. මොකද ෆවුන්ඩේෂන් එක සාක්කාතෝ භගවතෝ ධම්මෝ සම්දික්ඛිකෝ අකාලිකෝ එහිපස්සිකෝ ඕපනයිකෝ. ඕපනයිකය කියන්නේ තව තුලින් බලන්න. තමන් තුළ නැගෙන්නා වූ ප්‍රශ්නයකට තමන් තුළ ධර්ම පිළිබඳව ඇතිවෙන්නා වූ يعني තමන්ගේ ජීවිතය පිළිබඳව ගැටලුවකට අපි එකෙල තමන්ට උත්තර දෙමු. ඕක බාහිර කෙනෙක් හා සම්බන්ධයි. ඒ සම්බන්ධය තුළ බාහිර කෙනෙක් තුළින් ඒකට උත්තර දෙන්න ගියොත් සෑහෙන විතර්ක ගොඩක් සෑහෙන ප්‍රශ්න ගොඩක් තව නිර්මාණය කරනවා. එක උත්තරයක් තව ප්‍රශ්න පහයක් නිර්මාණය කරනවා. මොකද මම ඒ දෙන උත්තරේ මදුරුවට සාපේක්ෂයි. දැන් මහත්මාගෙන් ප්‍රශ්නයක් අහුව මම උතර මහත්මාට සාපේක්ෂව උත්තර දෙනවා. මදුරුවගෙන උත්තර දෙනකොට මම මදුරුවට සාපේක්ෂව උත්තරේ දෙන්න ඕනේ. එතකොට ඒක උත්තරේ හරියද නැද්ද කියලා තේරෙන්නේ මදුරුවට විතරයි. ඒ නිසා ඒක මහත්මාට හරියට නිගමනය කරන්න බෑ හරියද නැද්ද කියලා විශ්වාසයෙන් පිළිගන්න විතරයි පුළුවන්. එතන මහත්මා අහන්නේ මරණාසන්නය පිළිබඳව ප්‍රශ්නයක්. මරණාසන්නය පිළිබඳව එක විනාඩියකින් උත්තර දෙන්න බෑ. ඒකට මරණාසන්න චිත්ත වීති කියලා මරණය සිදු වෙන ආකාර පුළා වීති 20 ගානක් තියෙනවා. එතකොට මේ 20 ගානේම විස්තර කරලා දෙන්න ඕනේ. එකකට තමයි මදුරුවට මරණය සිද්ධ වෙන්නේ. එතන මම අර අභිධර්මයේ උගන්වනකොට පය 100ක් අරගෙන මරණ ඒකෙන් පය 6ක්ම මරණාසන්න වීති වලට අරගෙන විස්තර කරලා තියෙනවා. මොන මහත්මයාගේ දේශන ටික පිළිවෙලට බලයි යන්න. එතන මහත්මයාට තේරෙනවා මදුරුවෙට, ආවෙට, මීයෙට, කොමා එකක් හැදිච්ච කෙනෙක්ට, ඇස්පේන් නැති කෙනෙක්ට, ඇස්පේන කෙනෙක්ට, කන් ඇහෙන කෙනෙක්ට ඇක්සිඩන්ට් එකක් වෙන කෙනෙක්ට කොහොමද ඇත්තටම බුදුන් වහන්සේ මරණය පිළිබඳව විස්තර කරලා තියෙන්නේ කියලා. හැබැයි ඒ විස්තර කිරීමත් ඒ තෙන්ට සාපේක්ෂයි. ඒක ශ්‍රද්ධාවෙන් අදාහ ගන්න පුළුවන් මිසක් ප්‍රත්‍යක්ෂ කරගන්න බෑ. මගේ තේරෙන්නේ මේසාව ඒ ප්‍රශ්නෙට ඊට වඩා මොකක් කියන්නේ? පිනා කුසල වගේ මොකක් ඊයේත් අහුව ප්‍රශ්නයක්. පිනා කුසලය සම්බන්ධ මම ඉස්කෝලේ ගියේ 1992. දැනක වසරේට ගියේ පොත් බෑග් එකක් තෙල්ලගෙන මට හොඳට මතකයි. මම පැවිදි වුණේ 2007 පහු වෙලා. මම පැවිදි වෙලා එක ආරණ්‍ය සේනාසනයක ඉන්නකොට පත්තර ලොට් එකක් තිබුණා බුදුසරණ. බුදුසරණ පත්තරේ. එතන 92 ඉඳලා තිබුණා. මම එක වසරේ ඉස්කෝලේ ගිය දවස් ඉඳලා පත්තර මාස ඉඳලා පත්තර තිබුණා. මම අරගෙන බැලුවා මේ පත්තර විතින්. ඒකේ තියෙන එක පස්සේ තමයි පින ආ කුසලයේ දෙකක්ද කොහොමද කියලා එක එක කල් කියනවා. ඊළඟ පස්සේ එකට ප්‍රතිවිරුද්ධ තර්කයක් කියනවා. ඉතින් දැන් මම බැලුවා එතෙන්දී 2004 වෙනකම් පත්තර තිබුණේ ඒ වෙනකම් බැලුවා. ඒ වෙනකම්ම අතරින් පතර පත්තර වල ගැටව යනවා. අද 2016 කවදද? ගුණිමාස් තාවත් කැනඩාවේ තේ ප්‍රශ්නේ යනවා. අපට අම්මාගේ පිනහ කුසලේනේ ඒක තමයි ඒක තියෙන්නේ. නෑ ඒක තමයි කුසල් සිත් ගැන විතරයි මම කියනකොට පින මොකද්ද කියලා අහනවා ඊළඟට. ඒ දෙකම අරකම නේ. දැන් මම අහනකො එකක් අයින් කරලා එකකින් ප්‍රශ්නේ අහන්නකො එන. එකක් වචනයක් පාවිච්චි කරන්නේ එතන එකකින් අහන්නකො. නෑ. නෑ නෑ. අකින් නෑ අකින් යන විතර ප්‍රශ්නේ. මේ
කියන්නේ
නේ නේ ඒක සමහර ආ සමහර විට ලෝකෙට කියන්නේ නිවන් ගාමි. හරි දැන් බෑ. දෙවන වචනේ පාවිච්චි කරන්න බෑ. දෙවන වචනේ පාවිච්චි කරොත් තමයි. එක වචනයක් පාවිච්චි කරලා කියනතර ප්‍රශ්නේ ආවේ නැහැ. අම ඔබතුමිය යම් කිසි විස්තරයක් කරේ. දෙවෙනිවට උත්තර දෙන්න ගන්නෑ. දෙවෙනි වචනයකට එකට එකතු කරොත් අයි බුදුසාරණ පත්‍රයේ ක්වෙස්චන් එකට යනවා. මම ඒක තේරෙනවා. එතකොට මම ඔකට දෙන උත්තරයක් තියෙනවා. ඒ උත්තරේ තමයි පතෝල එහෙම කියලා දෙනෝනේ අපේ අම්මලා. පතෝල ඒවත් ඉතින් අපි කන බැරි කියතියි. ඒවා අපි කාලේ කැමති නැහැනේ පතෝලන් විතරම කන්න. වයසට කැමති පොඩි කාලේ කැමති නැහැ. ඉතින් තවත් ටික දවසක් කරලා වැටකොළු තුවල උයලා දෙන්න. අද පතෝල හැට වැටකොළු. දෙකේම ආසන්න වශයෙන් ගුණයන්නේ තියෙන අගුණයන් නැහැ. දෙකේම තියෙන මොකද්ද? ඉතින් උඹ මේ ඕන වැටකොළු පතෝලත් එක දාගෙන කපා පතෝල වැටකොළුත් එක දාගෙන කපා මට ඒක ප්‍රශ්නයක් නැහැ. බකිරේ තේරෙන්නේ ඕනනම් දෙක දෙවි විදියකට දවස් දෙක ආදර කෑවත් තමයි ඕක ඕක එච්චර නිවනට උඹලා තියෙන ප්‍රශ්නයක් නෙවෙයි ඕක හොඳයි මලකෙදරක වගේ එළියට ගන්න ඩිස්කස් කරන්න ඒක නිදිවරන් ඉතින් ඒ හොයන්න යන්න එපා ඒ හොයන්න යන එක ධර්මකට එච්චර උදව්වක් නැහැ ඔකට විද්‍යාත්මක උත්තරයක් දීලා තියෙනවා ඒත් පෑය 100ක් අරගෙන මට මතකයි මම නාවලදී ඔක ඇහුවා ඒ කාලේ හෙන්නටම මම කොහොමද උඹලා අහන නිසා එක දවසක් කියන්නම් කියලා අපි ධර්මයේ මම විස්තර කරලා දුන්නා නමුත් මම ගොඩක් දුරට දෙන්නේ පතොල රටකළු උත්තරේ තමයි නැත්නම් ඔක කවදාවත් ඔක විසඳන්න බෑ ඊට වඩා හොඳ ඔක පැත්තකින් ඉඳලා නිවන් දකින්න උත්සාහ කරන්න තව ප්‍රශ්නයක්
අහන්න ඉඩ
අතීතයේ
සමිනාංශ මනුෂ්‍ය ජීවිතයක් ලැබීම ඉතාම දුෂ්කර දෙයක් බව අපි දන්නවා.
ඔව්. දන්නවනේ කියලා තියෙනවා. දන්නවනම් මෙහෙම ඉන්නේ දන්නවනම් බුදුහම්ම.
මේ දුෂ්කර ජීවිතේ ලැබ දුෂ්කර ජීවිතයක් ලැබුණාන් පස්සේ යහපත් මනුෂ්‍ය ජීවිතයක් ගත කිරීම දුෂ්කර කියලා.
ඔව් ඒකත්.
ඒක ඒක බලාගෙන ගන්න.
ඔයිද දුෂ්කර ජීවිතයක් ලැබිච්ච මනුස්සයන්ට මේ ලෝකේ යහපත්යි කියලා තියෙනනේ බොන්න එපයි කියන. ඊළඟට අරක්කු හදලා බොන්න එපයි කියන. ඉතින් කොහොමද කරන්නේ? ගෑනු කෝටියක් විතර ඉන්න එකක් විතරක් ගන්නයි කියන. ලේසි නෑ කොණ්ඩේ. බඩු බාණ්ඩ ඇති වෙන්න තියෙනවා. ඔක්කොම අල්ලන්න එපයි කියන. කොහොමද ඉතින් ඔක ලේසියෙන් කරන්නේ? ඔක්කොම අල්ලපන් කොහොමද පාල්ලේසි? ඒ නිසා ඇත්තටම ලෝකයේ කිර යහපත් දෙයක් ගැන ටික කරන්න ජීවිතය දුෂ්කරයි වගේම ඊටම දුෂ්කර ආයාසයක් තියෙනවනේ ඒකත් දුෂ්කරයි තමයි ඒ නිසා තමයි මොකටම කරගන්න අමාරු ආනන්ද මෛත්‍රී ආමඳුර පංසිල් සුරකින්න සමාජය බිහි කරන්නේ ඒ කියන්නේ ඒ අදහස ගෙන බලංගොඩ ආනන්ද මෛත්‍රී නායක ආමඳුර තාම ඒක කරගන්න බෑනේ ලංකාව අර පස්සේ නිසා ඒ දුෂ්කරයි ඒක ධම්මහරණ ඒ දුෂ්කර වෙන්නේ කියලා දුෂ්කර නැ එකිනෙක විතරක් හිටියනවා දුෂ්කර නැ එකම දෙයක් විතරක් තිබුණා දුෂ්කර නැහැ මොකද වෙන්නේ ලෝකේ සාපේක්ෂ ගුණණගෙන් නැති පරිසරයක් තිබුණා. සාපේක්ෂ ගුණණගෙන් හොඩි දින් දුෂ්කර. බොන්නේ නැතුව මේ ලෝකේ මත් වෙන්නේ නැහැ. එතකොට කියන මත් නම් බොන්න එපා කියලා. වෙරි ඉසිනේ. ඒ නිසා යහපත් මනසේ පසෙන් ජීවත් වීම දුෂ්කරයි තමයි.
බුද්ධාමයේ අපචිති කියලා තියෙන එක යහපත්.
ඔය දුෂ්කර දෙය කරන්න කියලා තියෙනවා. බුදුදහමේ ඔක නෙවෙයි කියලා තියෙන උපසම. මට ඒක බුදුදහමේ කියලා තියෙන යහපත් පුරවැසියෙක් වෙන්න බුදුහාමුදුරුව බණ කියන ගාන අඩුයි. හරි පොඩ්ඩයි ඒකට කියන්නේ. ඒ මිනිස්සු බුදුහාමුදුරුව කියනවා නයි සීලවතා වොන්ති. මම උපදින මිනිස්සු සිල්වත් කරන්න නෑ. බුදුවර උපදින්නේ ප්‍රාථමික අරමුණ ඉෂ්ට කරලා දෙන්න නෙමෙයි. මම උපදින්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන තිලස්සණය ප්‍රත්‍යක්ෂ කරවලා මිනිසුන්ගේ සදාතනික දුක නිවා කල්‍යාණ, ඒ කියන්නේ යහපත් වීමේ මිනිසෙක් වීමේ තියෙන අවශ්‍යතාවය නැති කල්‍යාණ. යහපත් අයහපත් මිනිසෙක් ඉන්නේ මිනිසෙක් හිටියොත්නේ ඌව නැති කල්‍යාණ තමයි මම උපදින්නේ. එදවිට ඒක බුදුදහමේ අදහසක් නෙවෙයි. බුදුහාමුදුරේ වුණාට ඒ අදහසට විරුද්ධ වෙන්නේ නැහැ ලෝක සම්මතයේදී. ඒක අර නරක දෙයට සාපේක්ෂව හොඳ නිසා. නමුත් බුදුහාමුදුරන්ගේ ඉලක්කය බුදුහාමුදුරෝ කියනවා තෙන්දි මොකද්ද? මම අකුරු අටකින් වචන තුන ප්‍රත්‍යක්ෂ කරලා ගන්න මනුලව ජීවමාන වෙනවා. ඒ ජීවමාන වීමේදී ඒ දේ කරගන්න මිනිසුන්ට පුණ්‍ය පාප පහේනස් උන්ට පින්පව් කියලා එකක් ඉවරයි. බුදුහාමුදුරු උපදින්න මේ පින්පත්ත කර කර යවන්න, මේ පින්පව් දෙකෙන්ම මිනිස්සෙට ධර්ම අවබෝධය දීලා අයින් කරවන්න. තව පාඩතිනව අපිට තාතික වැඩි 15. එහෙන්නේ ඔය දිමංකේ සද්දයෙන් පිනක විපාකයක් කියලා. ඒ කියන්නේ ධර්ම ශ්‍රවණය කර අහන ශබ්ද මාත්‍රය මොකද්ද? කර්මය. ඒක නිසා ධර්ම ඇහෙන්නේ විපාකයක් නිසා තමයි. කවුරු හදාගත්ත විපාකයක්ද? එතන මේ බණ හදාගෙන තියෙන්නේ කවුද? මමද කියන්නේ උඹලා හදාගෙනද? දැන් බණ ඇහෙන්නේ පෙර පිනකටනේ. එතන පින කරලා තියෙන්නේ කවුද? එතන බණ හදාගෙන තියෙන්නේ කවුද? නීතල බලන්න.
මේ ධර්මදේශනාවේදී
ඊයේ
අද දේශනා කළා. බණ කියන එකේ තේරුම හිතා දා ගන්න එක.
ඔව්.
එනවා.
හිත again පින්පව් වලින් ගලව ගන්න ඕනේ. හිත දැන් පින්පව් දෙකේනේ යන්නේ. පින් වෙනව පව් වෙනව. කුසල් වෙනව අකුසල් වෙනව. ওই දෙකෙම හිත ගලව ගන්න ඕනේ.
ඒකට අපේ පව් කෙරෙන්න වැඩි කියන්නේ හිත.
නෑ පිළිනුත් ගලවන පව් වෙනුත් ගලවන. ඒක තමයි අරස්ථායක මාර්ගය හරහා බුදුහාමුදුරු කරවන්නේ අපිට කියලා. ප්‍රතිපත්ති කියන්නේ ඒකනේ. ඒ කියන්නේ අපේ හිත යම්දි සම්ප්‍රදායකට කොටු වෙලා තියෙන්නේ. ඒ සම්ප්‍රදායේ ඉන්නකන් අපිට පින්පව් තියෙනවා. ඒකෙන් බුදුහාමුදුරුවෝ ඒ ෆ්‍රේම්ස් වලින් ගලවනවා අපි. ගලවුවට පස්සේ අපි නිදහස්.
දුක ඇදට කොයි තරම්ද?
දුක තියෙන ෆ්‍රේම් වල විතරයි. ඒ කියන්නේ අර පින්පව් වලට හිත නැතු වෙලා ඉන්නකන් විතරයි. පින්පව් දෙකෙන් හිත කොටු වෙලා ඉන්නකන් විතරයි දුක තියෙන්නේ. පින්පව් දෙකෙන් හිත අයින් වුණාම දුක නැති වෙනවා. හැබැයි ඒක මේක අහලා අයින් කරන්න බෑ. ඒ තරමට කොටු කරලා තියෙන්නේ. දැන් උපාසක මහත්තයලා ලංකාවේ, අපි උපාසක මහත්තයලා ලංකාවේ උපාසක මහත්තයෝ කැනඩාවට ආවත් සිල් ගන්න සුදුනේ අපි අඳන්නේ කොටට ගහන් ඉන්නේ නෑනේ. ඒක තමයි සම්ප්‍රදාය. ඒක තමයි මොකද්ද? අපේ හිතේක අපිට අත්තරින්න දෙන්නේ
නෑ.
මේ හිතේ අබ්බැහි වෙලා තියෙන කතාව. අබ්බැහි මන් දන්නේ නැහැ මේ අබ්බේ වලට මේ පිළිතුරු ගැලවිලාද කියලා. දැන් අපි ලංකාවෙන් එනවා පළවෙනි දවසේ එයාපෝට් එකට කැනඩාවේ. බැසිකිලි ගියා වතුර නැහැ. දැන් අවුලක්ද නැද්ද? හිනම අවුලක්.
ඒ කොයි බැසිකිලිය? අනිත් බැසිකිලි වල වතුර තියෙන්න පුළුවන්.
තමයි ඒක. ඒගොල්ලෝ සිස්ටම් එක මේ රටවල නැහැනේ තියෙන පේපර්. පළවෙනි බස් ටයිම් මෙරකොට ගියාම අවුල්ද නැද්ද? ඒක තමයි සම්ප්‍රදාය. ඒක තමයි මොකද්ද? සම්ප්‍රදාය. දැන් මේගොල්ලෝ යනවා ඉතින්. වතුර තියෙන ටොයිලට් পেපර් නෑ. මෙන්න මුණාගෙන එනවා. ඒක තමයි සම්ප්‍රදාය. ඒ නිසා යම් සම්ප්‍රදායකට මනුස්ස හිතක් ඇබ්බැහි වුණාට පස්සේ ඒකෙන් ගලවන එක ලේසි දෙයක් නෑ. හැබැයි ආර්ය අෂ්ටාංග මාර්ගේ ඒක බුදුහාමුදුරුවෝ කළවන. ඒක මම උපමා කියන්නේ. උපමාවල් වලින් ඇතුලේ කියන එක තේරුම් ගන්න.
වහන්සේ දේශනේට මහරහතන් වහන්සේ ලංකාවට වැඩියේ බුදුහාමුදුරෝ මේ පරිනිර්වාණයට පසු වෙන්නේ.
ඔව්.
කොයි වර්ෂයේද?
ඒක නම් මම දන්නේ නැහැ. මම කොයි ඉතිහාසය අධ්‍යයනය කළා නැහැ කියලාද? එයි මම මේක දැන් මේ උපාසක මහත්තයලගෙන් අහුව. එතකොට කොහොමද 230 කිව්වා 330 කිව්වා? ඉන්ටර්නෙට් එකේ සර්ච් කළා 236. අර මේ යමක 236 ඉන්නේ නේද? ඒක තමයි මට කියන්න තියෙන්නේ. හරිද නැද්ද මම ඒකට මේ අප වෙන්නේ නැහැ. 236 ඉන්නේ. තව කාටද ප්‍රශ්න තියෙන්නේ? අවිද්‍යාව නිසා සංසාර චක්‍රය පටන් ගත්තා බව අපි අහලා තියෙනවා. ඒකට මුල්වන්නේ කුමක්දයි පහදා දෙන්න. අභිධර්මයේ බුදුන් වහන්සේ දේශනාවේ සැකතිබේ පහදා දෙන්න. මේකට උත්තර දීලා තියෙනවා. මේ දැන් උත්තර දීනදී දතුත් ගැලවිලා තියෙනවා. හරියම උත්තර දෙන්න. දැන් අභිධර්මයේ බුදුහාමුදුරෝ දෙසුවේ නැහැයි කියලා මුල්ම පොත ලිව්වේ නෙත්තිප්ප කරන්නේ බුද්ධදත්ත හාමුදුරුවෝ තමයි. ඒ හාමුදුරුවෝ තමයි මෑත යුගයේදී ඒ යම්කිසි තර්කයක් ගෙනල්ලා පෙන්වන්න හැදුවේ. මේක මේ පස්සේ කාලෙක තියෙන මේ සංගායනා කියලා නෙත්තිප්ප කරන්නේ කියලා කියුවා මේක දැනෙනවා. ඊළාට ඔක ඊළාට කිව්වේ හේන පිටකේතර ඥානසිය හාමුදුරුවෝ කියලා උද්ගත් ආමුදු සාමිනාගරවක් කියන ලංකාවේ ආමුදුරේ පොත් තියෙනවා. ඒ ආමුදුර අභිධර්මයේ පිළිබඳව එයාට පිළිගන්න බෑ මේක බුද්ධ දේශනාවක් කියලා ප්‍රශ්න ජාලාවක් තියෙන මගේ පොත කියවලා තියෙනවා. ඒක තියෙනවා. හරි. ඊට පස්සේ ඊට විරුද්ධව තමයි අත්‍තරම රේණුකානේ ආමුදුර ඒ පොත්පත් ලියන්න පටන් ගත්තේ. ඔව්. ඊට පස්සේ මෑත යුගයේදී ওই මතය දැඩිව ගෙනියන්නේ මහමෙවුනා නිර්මාතෘ පූජ කිරිබද්දුවට ඥානන්ද හාමුදුරුවෝ. දැන් තෝකට හංගල ගන්න ඕනේ. හරි. ඒ එහෙම මතයක් ඔන්නෝයි මතේ මේ මෑත කාලේ ওই විදිහට තියෙනවා. එතකොට ඒ කිරිබද් මෑත කාලේ අපි ඉන්නේ දැන් එන පිටකේතර ඥානසී හාමුදුරුවන් කාලේ දැන් කියලා අපි දන්නේ. ඒක ඒගොල්ලෝ අපිට වඩා දන්නවා ඇති. මෑත කාලේදී ඒ ස්වාමීන් වහන්සේ පොතක් ලියලා තිනවා ඒ අමා නිවන් දොට රහතන් වහන්සේලා තේර තේරි ගාථා කියලා පොතක්. ඒකේ තියෙනවා ආනන්ද හාමුදුරුවන්ගේ තේර ගාථාව. ඒ හාමුදුරුවෝ ඒක පරිවර්තනය කරලා තිනවා. ඒ තේර ගාථාව ආනන්ද හාමුදුරුවෝ කිව්වයි කියලා ඒකේ ඒ පොතේ ලිඛිතව ලියලා තිනවා. මොකද්ද? ආනන්ද හාමුදුරුවෝ බුදුහාමුදුරුවන්ගෙන් 82,000යි ශ්‍රාවකයන්ගෙන් 2,000යි 84,000 ධර්මයේ මතක තබා ගත්තා. ඒක පරිවර්තනය කළ තියෙන්නේ ප්‍රයාම තමයි. හරි. එතන සූත්‍ර පිටකේ 18,000 ගාණක් තියෙනවා කියලා ඒ ස්වාමීන් වහන්සේ මෑත යුගයේම කියලා තියෙනවා. විනය පිටකේ 22,000 ගාණක් තියෙනවා. කාණ්ඩ 22,000 ගාණක් තියෙනවා. කොට. හරිද? එතකොට මේ දෙකම එකතු කරාම 42,000 විතර වෙනවා. මේ දෙකම එකතු කරලා එනකොට එතකොට ආනන්ද හාමුදුරුව මතක තියාගත්ත ඉතුරු 42,000 කො. ඒ නිසා පූල්වර කරෙන්දනේ කියලා තමයි මට කියන්න තියෙන්නේ. දැන් මේ පරිවර්තනය අයින් කර ගන්න ඕන. අයියලාට වැඩන්නේ අපි ආයේ ඉස්සල පරිවර්තන සයාවක් කියනකොට ආවට ගියාට කියන්න හොඳ නැහැ. තමන් මේ මතේ ඉන්නවනේ ඒක පරිවර්තනය නොකර ඉන්න ඕන. නේද? දැඩි ශක්තිමත් අදහසක ඉන්නවා. ඊළාටේ තමයි විනය පිටකේ සමහර විනය කරුණු විනිශ්චය කරපු දිහා බැලුවාම බුද්ධ කාලේ ඒ විනිශ්චය සඳහා අභිධර්ම යොදාගත්ත තැන් තියෙනවා. අනේ තැන් රේණුකානි චන්දවිමල හාමුදුරුවෝ අභිධර්මයේ මූලික කරුණු පොතේ විනය පිටකේ මොන පිටුවද කොතනද බුද්ධ ජයන්තිය තියෙන්නේ කියලා උපුටලම කියලා තියෙන පිටිපස්සේ. මේ එතනින් බලාගත්ත පුළුවන් බුද්ධ කාලේ අභිධර්මයේ පරිශීලනය කරාද නැද්ද කියලා හොයාගන්න. ඊළඟ තවත් කාරණයක් තියෙනවා. මේ ඔක්කොම ඉතිහාසෙම හොයාගන්න දේවල්නේ. තව කාරණයක් තියෙනවා. ඒ කාරණේ ඔබතුලින් හොයාගන්න එක. බුදුහාමුදුරුවෝ කියන කාලාමයන්ට කෙනෙක් කිව්වයි කියලා හරි මං කිව්වයි කියලා හරි ඉතිහාසයෙන් කිව්වයි කියලා හරි මම පරම්පරා වෙනවාම එකපාරට පිළිගන්න අපේ කියලා පිළිගන්න ක්‍රමයක් කියනවා. යමෙක් අභිධර්මය අහලා එයයි මේ නිවරාණය දැක්කොත් ඒක බුද්ධ දේශනාවක් තමයි කියලා එයයි පිළිගන්නවා. ඒ පිළිගන්නේ අනිත් අය කිව්ව නිසා නෙවෙයි. ඒ අභිධර්ම ශ්‍රවණය කරලා දර්ශනයක් දැකලා එයා නිවන ප්‍රත්‍යක්ෂ කරගත්ත නිසා. ඒ ප්‍රත්‍යක්ෂ කරගත්තේ නැති සෑම කෙනාටම අභිධර්මයේ විතරක් නෙවෙයි සූත්‍ර පිටකයක් බුද්ධ සේසරාවක් කියලා හරියට කියන්න බෑ. ඒ කිව්වොත් ඒක සාක්්‍යත්ව කියන එකක් නෙමෙයි. ඒක වඩා තාර්කිකයි මං කියන්නේ තාර්කිකයි. ඒ කියන්නේ යමෙක් ධර්ම අවබෝධ කරගන්න නැතෝ ත්‍රිපිටකය ධර්ම හරි බුදුහාමුදුරුවෝ කිව්වා කිව්වත් ඇත්තටම යාට ඒක එයා දන්නේ මමම අභිධර්මයේ උගන්නලා අභිධර්මයේ තුලින් දර්ශනය මතු කළා ඒ තුලින් සම්මාදිට්ඨියට ආවා මේ පෘථුවේ ඉන්නෝ ඒ ඔක්කොටම අභිධර්මයේ බුද්ධ දේශනාව මගෙන් බණ ඇහුවත් ඒක අවබෝධ වෙච්ච නැති හැමෝටම ඒක තාම බුද්ධ දේශනාවක් නෙමෙයි. අන්න ඒව තමයි සැබෑ බුද්ධ දේශනාව හොයන්නේ. ඔබට දහම අවබෝධ වෙන තාක්කල් ඔබට ඇත්තටම කියන්න බෑ අභිධර්මයේ බුද්ධ දේශනාවක්ද නැද්ද කියලා. ඒ තාක්කල් කියන්නේ අර විශ්වාසයට විතරයි 100% ෂුවර්. එයා මම හිතනවා ත්‍රිපිටකය වල ත්‍රිපිටකයම කාට හරි බුදුහාමුදුරුවෝ කිව්වයි කියලා කියන්න පුළුවන්. එයා ඒ දහම දැක්කදාට තමයි ඒ තාක්කල් කියන ඒවා ඉතිහාසගත කරුණු විතරයි 100% පිළිගන්න බෑ. මොකද තේරෙනවා මේක කවුද කිව්වේ? වෙනස අම්ම මෙහෙම එන්නේ ලෝකේ ඉන්නවා අමර මං කියන ඇහෙනවද? මං කියන එක ඇහෙනවද? ඇහෙනවා. ලෝකේ ඉන්න කොට්ටාස දෙක මිනිස් කොට්ටාස දෙක ඇහුනද? එකක් තමයි ඒ ලෝකේ තියෙන දේවල් ඉගෙන ගත්ත උගත්. ඒ කියන්නේ
උගත්තයි.
උපාධිකාරය.
උපාධිකාරය.
MBA, PhD, ඕවානේ ඒගොල්ලෝ ඒගොල්ලෝ තියෙන්නේ. ඒගොල්ලෝ ඒකක් තියෙනවා. තව ඉන්නවා මේ ලෝකේ මලක් එක වසරේ ඉස්කෝලේ ගිහලා කට්ටි පෙන්නයි. එමයි ඉන්නෝනේ මේ ලෝකේ. ඒ දෙකලක් මේ ලෝකේ. ඒ කියන්නේ දැනුම අඩුයි ලෝකයේ පිළිබඳව දැනුම අඩු මිනිස්සු ඉන්නේ.
අඩු එක.
ඔව්. අඩු. ඒගොල්ලන්ට මේ රින්සෝයි වඩව රෙදි හොදන්න. ටීවී එක ඇඩ් එකක් යනවා. සුදෝ සුදා හේතුවරි. හේතුව මොකද්ද? රින්සෝ. පගේ තේරුණේ? ඒ මිනිස්සුන්ට දකින්න හම්බ වෙනවා ටෙලිවිෂන් එකේ රින්සෝ දානවා බේසමට රෙදි දානවා සුදෝ සුදා කියනවා එච්චරයි. ගියා කඩේට ගෙනාව රින්සෝ දැම්ම රෙදි ටික බැලුවා සුදෝසු දක්කේ කියන ඔච්චරයි. තව කොටසක් ඉන්නවා මෙහෙම කට්ටිය. මොකද්ද මේකෙන් කොහමද සුදු වෙන්නේ? මට මේක පිළිගන්න බෑ. මේක මොකද්ද? මේක බෙන්සින් අණු කීයක් තියෙනවද? මේක මොකද්ද ප්‍රතික්‍රියාව? මේක කොහෙද කම්පැනිය? කවුද මේකේ මේවට තියෙන විද්‍යාඥයෝ? ওই ටික ඔක්කොම ගේනකම් මම මගේ රෙදි හොදන්නේ කොච්චර ගඳ ගැහුවත් ඔව දන්නේ. එතකොට ලෝකේ කොට්ටාස දෙකක් ඉන්නවනේ. එකපාර මොකක් හරි ගුවම රෙදි හොද ගන්න කොටසයි කොච්චර ගඳ ගැහුවත් ඇත්තද? ඒ කියන්නේ මැකනිසම් එක තේරෙනකන් රෙදි හොදන්නේ නැති කොටස. මේ බුදුහාමුදුරුවෝ ජීවමාන කාලෙත් එහෙමයි. එතකොට අර මොකක් හරි දෙයක් ගොම වැඩි අහන්නේ තරණ කරන්නේ නැතුව හොද ගන්නයි ඉන්නනේ ගෙනින් දාලා. ඒගොල්ලොන්ට මල් වල උපමා කියන, වලාකුළු වල උපමා කියන, ගස් වලින් උපමා කියන, එදාට තමන් කර කර ඉන්න වැඩෙන් උපමාවක් කියන ඒක අහගෙන ගිහිල්ලා වෙදි ටික හොදගෙන බුදුහාමුදුරු ඒකාන්තයෙන්ම සම්මා සම්බුද්ධයි කිය කියනක සුදුසුදක් කිය කිය. තවයි ඉන්නෝනේ නිවන් දකින්න පින තියෙනවා. ඒත් මොකද වෙන්නේ? බුදුහාමුදුරු දෙන බෙහෙත පාවිච්චි කරන්නේ අන්නේගොල්ලන්ට කියන මේක ඇතුලේ මෙහෙම වෙන්නේ මෙහෙම වෙන්නේ මෙහෙම දැම්මම මෙහෙම ප්‍රතික්‍රියා වෙන්නේ මෙහෙම දැම්මම මෙහෙම සුද්ධ වෙන්නේ කියලා ටික කාලයක් විස්තර කරලා දුන්නම හා හරි නේද කියලා දාගෙන හොද ගන්න. අන්න ඒක තමයි ධර්මයේ අභිධර්මයේ අතර වෙනස.